సమంతా చక్వాలే సూవత్రా గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతో సగ్గముక్కదం దమ్మ సవన కాలో అయం బదంత దమ్మ సవన కాలో అయం బదంత దమ్మ సవన కాలో అయం బదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగీ శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప్ప హెమదినాగేమ నమస్కారే వేవా సుపిన్వత్ని ఒబ హెమదినామ ఇతామ శ్రద్ధావిన్ బలాపురత్వాన్ని ధర్మశ్రవణే కరన్నటై అత మీ దేశనావే దాయకత్వేగిన కటయుతు కరన్ని ఆస్ట్రేలియావే మెల్బర్న్ పదించి యమునా పతిరణ మహాత్మ్య ఎతులు పిన్నతున్ యమునా పతిరణ మహాత్మ్య ఎతులు సేలు దినాటమ మీ ధర్మదానమే కుసల్ జీవితావబోధయ ధర్మావబోధయ పినిస ఉపకారవేవా కిలపి ప్రార్థనా కరణో దెన్ ధర్మశ్రవణయ కరన్నట కాలయ పిన్వత్ని మీ బుద్ధ శాసనయక అసిరియ తమై సేమ అవకాశేక దీమ అపే సంతానయ నివాగంట ఉదౌకరణ కమ తింగ్ అపిట నివెంట లోకే కుహెంవత్ ఉదౌవక్ లెబెన్ని నెహ హెమదామత్ అపే సంతానే నివాగనీమ పినిస అపిట ఉపకారయక్ లెబెన్ని నెహ ఇంక సంతానే నివాగండ కెమతి కెనేకుట మీ బుద్ధ శాసనేం తమై మహా విశాల అనుగ్రహయ ఉపకారయక్ లెబెన్ని మీ ఉపకారే తుల జీవితే విమసాగన్న కెనే ఇతి ఎకమ ధారావక్ ఎతులే గుణధర్మ టికెన్ టిక టికెన్ టిక దివును కరగని అనుకుట యా బొహుమ ఇక్మనిన్ సంసిందెనో వెడికల్ యంట కలిం సంసిందెనో ඉතින් අද දේශනාවට මාතෘකාව කියලා තියෙන සිත විපස්සනා කරන ආකාරය හඳුන්වලා දෙන්න කියලා. වේගයෙන් ඇති වී නැති වී යන වසඟේ පවත්වා ගත නොහැකි සිතේ හටගන්න අරමුණු නිසා හටගන්නා වූ දුකෙන් මිදෙන ආකාරයත් කියන්න කියනවා. පින්වත්නි සිත විපස්සනා කිරීමෙන් විතරයි මේ දුකෙන් මිදෙන්න පුළුවන්. සිත විපස්සනා කිරීමෙන් තොරව අපට කවදාවත් මේ දුකෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් අපිට තියෙන එකම විසඳුම එකම විකල්පය තමයි අපේ ඇතුළාන්තය අපේ සිත් විපස්සනා කරන කම. ඉතින් අපි අපේ ඇතුළාන්තය විපස්සනා කළොත් අපට අපේ ඇතුළාන්තය විපස්සනා කරණයට භාජනය කරගන්න පුළුවන් වුණොත් පින්වත්නි මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. සිතේ ස්වභාවය දැන් අපි මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි විපස්සනා කරන්න කලින් සිතේ ස්වභාවය දැනගන්න ඕන. ඒක තමයි මූලික දේ. වසඟේ පවත්ව ගන්න බැරි ඇයි කියලා දැනගන්න ඕන. අරමුණු හට ගන්න විදියක් දැනගන්න ඕන. දුක සකස් වෙන විදියක් දැනගන්න ඕනේ. මෙන්න මේ ටික තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි විපස්සනා කරණයට යොමු වෙන්නේ. සිතේ ස්වභාවය හොඳට දැනගන්න ඕනේ. අපි ඒකට කියනවා සිතේ ගතිය කියලා. සිතට ආවේනික ගතිකත්වයක් තියෙනවා. අන්නි ගතිකත්වය අපි හොඳට දැනගන්න ඕනේ. ඒ ගතිකත්වය දන්නේ නැත්තම් එයාට අවබෝධය කරා යන්න බෑ. ගතිකත්වය දන්නේ නැති කෙනෙකුට අවබෝධය කරා යන්න පුළුවන්කමක් නැහැ. එනිසා අපි පළවෙනියෙන් මූලික වශයෙන්ම සිතේ ගතිය දැනගන්න ඕන. එතකොට සිතේ ගතිය මූලික වශයෙන්ම අපිට අඳුන ගන්න තියෙන්නේ වේගයෙන් ඇති වෙමින් නැති වෙමින් යන දෙයක් ඇටියට. ඉතින් සිතේ ගතිය පිළිබඳ හඳුනා ගැනීම පිණිස තමයි අපි ධර්මය අහන්න ඕන. සිතේ ගතිය දැන ගැනීම අඳුනා ගැනීම පිණිස අපි මොකද කරන්න ඕන? සිත ගැන දේශනා අහන්න ඕන. එතන මේ සිත ඇතිවීම නැතිවීම පාදක වන නිසා කවර ආකාරයකවත් අපට සිත විශ්වාස කරගන්න බැරි බවත් අපි දැනගන්න ඕන. ඉතින් කවර ආකාරයකවත් අපිට අපේ සිත විශ්වාස කරගන්න බෑ. ඇයි අපිට අපේ සිත විශ්වාස කරගන්න බැරි? ඉතින් වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන දෙයක් මත කොහොමද පින්වත්නි විශ්වාසය තියන්නේ? ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඉතින් වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන මට්ටමක් ඇතුලේ විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ. ඇතිවීම නැතිවීම පාදක වෙච්ච තැනක කොහෙද විශ්වාසයක් කර තියන්නේ? කවදාකවත් අපට එහෙම විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ. ඒතර සිත වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන දෙයක් නම් ඒ ඇති වෙලා නැති වෙලා යන දේ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන දේ මත අපේ විශ්වාසයේ රඳවා තබා ගැනීම ඇතුලේ තමයි නැවත නැවත දුක සකස් වෙන්නේ. මේ සිත ගැන අපට අවබෝධය කරා යනවා නම් මෙන්න මේ කාරණේ ඉතා විශේෂයෙන් දැනගන්න ඕන. සිතේ ස්වභාවය, ගතිකත්වය, ඇතිවීම නැතිවීම කියලා දැනගන්න ඕන. ඊට පස්සේ අපි දෙවනියට දැනගන්න ඕනේ මේ සිත සකස් වෙලා සකස් වෙන්නේ කොහොමද? සිතක් සකස් වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඊළඟට අපි දැනගන්න ඕන, ඒතර පළවෙනි එක මොකද්ද? සිතේ ගතිකත්වය දැනගන්න ඕන එකයි. දෙවනි එක සිතේ ස්වභාවය දැනගන්න ඕන. මොකද්ද මේ අපේ සිතේ ස්වභාවය? පින්වත්නි අපේ සිතේ ස්වභාවය තමයි, අපේ සිතේ ස්වභාවය තමයි මේ සිත සකස් වෙච්ච විදිය දැනගැනීමෙන් තොරව ස්වභාවයට අපිට එකතු වෙන්න බෑ. එනිසා අපි සිත සම්බන්ධව අස්වාභාවික එළඹීම් සහිතයි. ස්වභාවික එළඹීම් සහිත නෑ. සිතේ ගතිය දැනගන්න එක, සිත සකස් වෙලා ඇති ආකාරය දැනගන්න එක, දෙකකින් සිතේ ස්වභාවයට හොඳට ප්‍රකට වෙනවා. හොඳට යා තුළ ඒ ස්වභාවය ප්‍රකට වෙනවා. තුන්වෙනි එක, මේ සිත කය ඇසුරු කරමින් පවතින විදිය දැනගන්න ඕන. මෙන්න මේ කාරණා තුන දැන ගැනීමෙන් තමයි අපි විපස්සනා පටිපාටියට එකතු වෙන්නේ. විදර්ශනාවට අපි එකපාරටම එකතු වෙන්නේ නැහැ. එමෙ එකතු වෙන්නත් බෑ. මෙන්න මේ කාරණා තුන ගැන අපට යම් අවදිකමක්, සංවේදිකමක්, කැමැත්තක්, උවමනාවක්, මේ පිළිබඳ විමසා බලන කමක් අපට තියෙනවා. එතකොට පළවෙනි එක මොකද්ද? සිතේ ගතිය. දෙවෙනි එක සිතක් සකස් වෙන විදිය. සිත සකස් වෙන්නේ අරමුණින්. අරමුණු වලින් තමයි සිතක් සකස් වෙන්නේ. අරමුණුන් තොරව සිතක් සකස් වෙන්නේ නැහැ. අරමුණු නැත්තම් සිතට සකස් වෙන්න පුළුවන් කමක් නැහැ. තුන්වෙනි කාරණේ මොකද්ද? තුන්වෙනි කාරණේ තමයි මේ සිත කය ඇසුරු කරන විදිය ගැන. මේ සිත කය ඇසුරු කරන විදිය ගැන යාට යම් කිසි ආකාරයක නුවණක් තේන්න ඕන. මෙන්න මේ දැන ගැනීම, අඳුනා ගැනීම පිණිස තමයි දේශකේ කොය පිණුතුන්ලාට ධර්මී කියන්නේ. සිතේ ගතියත් සිතේ සිත සකස් වෙන විදියත් සිත කය ඇසුරු කරන විදියත් ගැන අපි දේශනාවෙන් කියනවා. ඇයි අපි මේ සිත ගැන මෙච්චර සංවිධි වෙන්න ඕන? මොකටද අපි මෙච්චර සිත ගැන සංවිධි වෙන්න ඕන? පින්වත්නි, මේ සිත අවබෝධ කිරීමෙන් තමයි කෙනෙක් නිවනටපත් වෙන්නේ. කෙනෙක් නිවනටපත් වෙන්නේ තමන්ගේම සිත අවබෝධ කිරීමෙන්, වෙන දෙයකින් නෙමෙයි. එනිසා සිත අවබෝධ කිරීම පිණිස අපි ප්‍රධාන වශයෙන් ජවයක් ගන්න ඕන. දැන් සිත අවබෝධ නොකරපු කෙනෙකුට මේ දුක අවබෝධ කරන්නත් බෑ, දුක නිරුද්ධ කරන්නත් බෑ. එනිසා මේ කියන කාරණා බොහොම වැදගත් දේවල්. ඉතාම වැදගත් දේවල්. පින්වත්නි, මේ විදියට අපි ජීවිතේ බලනකොට, මේ විදියට විමසනකොට, මේ විදියට තේරුම් ගන්නකොට ඉතින් අපිට මහ පුදුම ජවයක් එනවා ධර්මයේ තුලින්. ඇයි යාවමනේ යාට පේන්නේ? දැන් මේ තමන් දැන් මේ සිත කියන්නේ තමන්ගේ සිතනේ. සිත ඇති වෙන නැති වෙන විදිය දකිනකොට එයා යාගේ සිතනේ අවබෝධ කරන්නේ. සිතේ ස්වභාවය අඳුන ගන්නකොට එයා යාගේ ස්වභාවයනේ අඳුන ගන්නෙ. සිත කය ඇසුරු කරනවා කියනකොට යාට යාගේ කයනේ පේන්නේ. එතන මෙන්න මේ වචන තුන ඇතුලේ යාට යාව පේන්න පටන් ගන්නවා. මෙන්න මේ පේන එක ඇතුලින් තමයි විපස්සනා කරන්නේ. දැන් භික්ෂුවක් ධර්මයේ කියන්නේ මොකටද? සිත විපස්සනා කරන්න, විපස්සනා කරන්න කියලා නෙමෙයි. මෙන්න මේ වචන තුන භික්ෂුව තෝරනවා. විපස්සනාව කියන්නේ ඔය පින්නතුන්ලා කරන්න ඕන එකක් මිසක් ඒක අපිට කරන්න පුළුවන් එකක් නෙමෙයි. විපස්සනාවට වටපිටාව හදලා දෙන්න අපිට පුළුවන්. හැබැයි විපස්සනා කරන කම සම්පූර්ණෙමයි තියෙන්නේ ඔය පින්නතුන්ලාට. විපස්සනා කරන කමයි තියෙන්නේ ඔය පින්නතුන්ලාට. විපස්සනා කරන කමයි තියෙන්නේ ලෝකේට නෙමෙයි. විපස්සනා කරන කමයි තියෙන්නේ ඔය පින්නතුන්ලාට. එනිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකී කැටියට අපි අපේ ජීවිතේ ටිකක් ගැඹුරින් කියවා ගන්න, විමසා ගන්න දක්ෂ ශ්‍රාවකී කැටියට අපි මේ වචන තුනට වටිනාකමක් දෙන්න ඕන. දැන් අපි බලමු මේ ඊට පස්සේ තමයි අපි විපස්සනාවට එකතු වෙන්නේ. එතකොට සිතේ ස්වභාවය ඇතිවීම නැතිවීම. දැන් අපි බලමු මේකින් එක ලියාගෙන සිතේ ස්වභාවය ඇතිවීම නැතිවීම. ඉතින් මේ ඇති වෙන නැති වෙන නිසා, අවිච්ඡින්නව පවතින්නේ නැති නිසා සිත විශ්වාස කරන්න බෑ. සිත විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඇති වෙලා නැති වෙලා යනවා නම්? මම එක හිතින් ඔයත් එක්ක ඉන්නේ, දෙහිතකින් නෙමෙයි. මං හිත දෙකක් තියාගෙන වැඩ කරන මිනිහෙක් නෙමෙයි. මම එක හිතින් ඉන්නේ ඔයත් එක්ක. ඔයා දන්නවනේ එක කියලා අපි අහනවා නේද සමහර අය? ඕවා මේ කෙලෙස් සහගත ලෝකේ ප්‍රෝඩාකාරී කතා. මේ කෙලෙස් සහගත ලෝකේ විසින් ඔබට ප්‍රෝඩාකාරී කතාවක් ඔය කියන්නේ. අම්මා බය වෙන්න එපා, තාත්තා බය වෙන්න එපා, ඔයාලට මං ඉන්නවා, මගේ හිත මං දන්නවා, ඔයාට මං ඉන්නවා, මගේ හිත මං දන්නවනේ කිය කියා. ඔය පින්නතුන්ලා පින්වත්නි, තමන්ගේම සිතට වසී වෙලා, තමන්ගේම සිත රවටාගෙන සිතේ ස්වභාවය දන්නේ නැතුව, සිතේ ස්වභාවය අඳුනා ගන්නට බැරුව යන ගමනක් තියෙන. එහෙනම් සිතේ ස්වභාවය මොකද්ද? දැන් බලමු අපි සිත් මේ ප්‍රශ්නේ විසඳගෙන විසඳගෙන යමු. විපස්සනාව දක්වාම අපට අත්දකින්න පුළුවන් මට්ටමට. සිත කියන්නේ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒ ඇති වෙලා නැති වෙලා යන, කියන්නේ සිත නැවත නැවත ඇති වෙන්නේ, නැති වෙලා ආය ඇති වෙන්නේ පරණ සිතත් එක්ක කිසිදු සම්බන්ධයක් ඇතුව නෙමෙයි. මා අවිච්ඡින්න ප්‍රවාහයක් ගැන, අඛණ්ඩ ප්‍රවාහයක් ගැන, එක දිගට පවතින ප්‍රවාහයක් ගැන අපට විශ්වාස කරන්න බෑ. ඇයි පින්වත්නි අපට එහෙම විශ්වාසයක් කරන්න බැරි? එහෙම අපට විශ්වාසයක් කරන්න බැරි, සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තමයි අලුතෙන් සිතක් හටගන්නේ. කයේ ස්වභාවය ඊට වඩා ටිකක් වෙනස්. ඒකයි සිත කය දෙකක් කියලා කියන්නේ ඒකනේ. ඇති වෙන නැති වෙනකම තමයි කයෙත් ස්වභාවය. නමුත් ඇති වෙලා නැති වෙලා යනකොට සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තමයි ආය ඇති වෙන්නේ. සම්පූර්ණයෙන්ම නැති වෙලා අර පරණ සිතට සම්බන්ධයක් නැහැ. මේ රූපේ ස්වභාවය එහෙම නෙමෙයි ඇත්තටම. රූපේ බිඳෙනකම තුලින්මයි නැවත හටගන්නේ. බිඳෙනවා රූපයත්, නිර්රතුරුව බිඳෙනවා, සිතට අනුව බිඳෙනවා, කර්මයට අනුව බිඳෙනවා, ඍතුවට අනුව බිඳෙනවා, බිඳෙනවා හැම වෙලාවකම බිඳෙනවා. සිතේ ස්වභාවයත් හැම වෙලාවකම බිඳෙනකම තමයි. හැබැයි සිත හැම වෙලාවකම බිඳෙනකම වුණාට, කය හැම වෙලාවකම බිඳෙනකම වුණාට, මේ දෙකම හැම වෙලාවකම බිඳෙනකම, ඇති වෙන නැති වෙනකම සිතටද කයටද සාධාරණ වුණාට පුංචි වෙනස්කමක් තියෙනවා. මොකද්ද? සිත සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා තමයි ආය හටගන්නේ. සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා. මේ කයේ ස්වභාවයේ තමයි සිත බිඳෙනකම තුලින්මයි හටගන්නේ. හරියට දරුවා උපදින්නේ අම්මා ඉන්නකොට වගේ. දරුවෙක් උපදින්නේ අම්මා ඉන්නකම ඇතුළෙමනේ. අම්මා මැරුණාම දරුවෙක් උපදිනවා නෙමෙයිනේ, අන්න ඒ වගේ. ඉතින් ඒ නිසා පින්වත්නි, මේ සිතේ ස්වභාවයත් කයේ ස්වභාවයත් ස්වභාවයක් විදියට එකම ධර්මතාවය, එකම රිද්මය, එකම තත්වය මේක ඇතුලේ තිබුණාට පොඩි වෙනස්කමක් තියෙනවා. සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා හටගන්නේ, කය එහෙම නැහැ, බින්දෙනකම තුලින්මයි නැවත හටගන්නේ. ඊළඟට සිත මුලින් හටගත්ත සිතට කිසිම සම්බන්ධයක් නැහැ පස්සේ කාලේ හටගන්න, නැවත නැවත හටගන්න සිත්වල කිසි සම්බන්ධයක් නැහැ. මේ රූපයේ ස්වභාවයක් නම් තියෙනවා, බින්දෙනකම තුලින්ම හටගන්න එක නිසා බින්දින අර බින්දි බින්දි යන මුල් රූපේට බොහෝම කිට්ටුයි දෙවණියට හටගන්න රූප. මුල් රූපේට කිට්ටුයි සිත. සිත වගේම කයත් බින්දෙනවා. හැබැයි මේ බින්දෙනකම තුලින්මයි සිත හටගන්නේ. බින්දෙනකම තුලින්මයි කය හටගන්නේ. සිත බින්දි සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා තමයි සිතක් හටගන්නේ. කය එහෙම නැහැ. බින්දෙනකම ඇතුලින්මයි බින්දෙනවා. බින්දෙනකම තුලින්ම නැවත නැවත හටගන්නවා. ඒ හටගන්න රූප බොහෝ විට බොහෝ කොට අර මුල් රූපයට ගොඩාක් සමානකම් දක්වනවා. මුලින් තිබ්බ රූපයට ගොඩාක් කිට්ටුයි. මුල් රූපයට බොම ළඟයි ළඟයි ඒක රූපේ ස්වභාවය. ඒතර දැන් අපි අද කතා කරන්නේ සිත විපස්සනා කිරීම දක්වා සිත හඳුනා ගන්නනේ. ඒතර එහෙනම් සිතේ ස්වභාවය සම්පූර්ණයෙන් ඇති වෙලා නැති වෙලා යන එක. නැති වෙලා ආය හට ගන්නකොට ඒ ඇති වෙලා තිබ්බ මුල් සිත නෙමෙයි. ඒකේ දිගුවකුත් නෙමෙයි. ඉතින් මේ විදියට ඇති වෙලා නැති වෙලා යන සිතක් ගැන පින්වත්නි කොහොමද විශ්වාසයක් තියන්නේ? ඒකයි මේ සිත හරියට පින්වත්නි වතුර වගේ. වෙලාවකට මේ සිත මුහුද වගේ කැළඹිලි තියෙනවා. සංසුන් වෙලාවලුත් තියෙනවා. ගැඹුරු මුහුද ගොඩාක් සංසුන්නේ. හැබැයි සංසුන් වුණාට ප්‍රචණ්ඩයි. මුහුදේ වඩදිය තියෙනවා, බාදිය තියෙනවා, කුණාටු තියෙනවා, සුලිසුලං තියෙනවා, දිය සුලි තියෙනවා. මේ සිතෙත් මේ ඔක්කෝම තියෙනවා. මේ සිතත් ඒ වගේ වතුර වගේ, මුහුද වගේ. එතකොට මේ සිත ගැලීම, සිතුවිලි ප්‍රවාහය, චෛතසික ධර්මයන්ගේ දිගුව, ඒක හරියට සිතක් හටගෙන ඒ හටගත්ත සිත තුළ දිගුවක් විදියට විතර්ක ගොඩ නැගෙනවා වගේ. තවදුරටත් තවදුරටත් ඒ අනුවම කල්පනා කරන පරිකල්පනීය මට්ටම හරියට ඒ පරිකල්පනීය මට්ටම හරියට ඒ කාරියට මේ වගේ ඒ පරිකල්පනීය මට්ටම හරියට විතර්ක මතින් ගොඩනැගෙන ප්‍රපංච වගේ. ඒ කියන්නේ අපිට විතර්ක මතින් අපි තුල ගොඩනැගෙන දෙයක් තියෙනවනේ ප්‍රපංච කියලා, ප්‍රපංච වගේ. සිතේ ස්වභාවය, සිතේ ධර්මතාවය තමයි මේක. සිත සිතක් සකස් වුණාට පස්සේ සකස් වෙච්ච සිත ගැන දැනුමක් තේරුමක් අවබෝධයක් නැති වුණාම, දැනුමක් තේරුමක් අවබෝධයක් නැති වුණාම, ඒ සිතේ ස්වභාවය අඳුනා ගන්නට තේරුම් ගන්නට බැරි වුණාම සිතුවිලි ප්‍රවාහයකට අපි හසු වෙනවා, විතර්කවලට හසු වෙනවා, ප්‍රපංචවලට අපි හසු වෙනවා. එතන අපි විතර්කවලට හසු වුණොත්, ප්‍රපංචවලට හසු වුණොත් අපි අමාරු වෙටිලා ඉවරයි. විතර්කවලට හසු වීම, ප්‍රපංචවලට හසු වීම. හරියට සිත උල්පත වගේ. සිත කියන එක උල්පත වගේ. කෙලෙස් එක මුලින් මිශ්‍ර වෙලා නැහැ. කෙලෙස් එක යාගේ සිත කවලම් වෙලා නැහැ. ඒ සිතක් සකස් වෙච්ච තැනක ගොඩ නැගෙන චෛතසික ධර්ම හරියට ඒ උල්පතේ මෝරණ පාරිශුද්ධ වතුර ගලාගෙන යනවා වගේ. පාරිශුද්ධ වතුර ගලාගෙන යනවා වගේ. ඒ ගලාගෙන ීම ඇතුලේ ලෝකයා හිතනවා පාරිශුද්ධයි කියලා. එහෙම පිරිසුදුකමක් නැහැ. එම පාරිශුද්ධයක් ඇත්තේ නැහැ. දැන් ලෝකේ කෙනෙක්ගෙන් අහන්නකෝ, ඒගොල්ලෝ කියයි වතුර ගලන නිසා පිරිසුදුයි කියලා. ගලන වතුර අපිරිසුදු නැහැ. පින්වත්නි, අපිරිසුදු නැහැ කියලා ලෝකේ මිනිස්සු එහෙම කිතුවට බුද්ධ ශාසනය අනුව නම් ගලනකම ඇතුළෙමයි අපිරිසුදු වීම තියෙන්නේ. මේ ගලාගෙන යෑම ඇතුළේ තමයි අපිරිසුදු වීම තියෙන්නේ. හරියට සිතක් සකස් වීම හරියට උල්පත වගේ. සිත සකස් වීම හරියට උල්පත වගේ. ඒ සකස් වෙච්ච සිත තුලින් පැන නගින චෛතසික ධර්ම හරියට විතර්ක. ඒ චෛතසික ධර්ම හරියට උල්පත ගලනවා වගේ. ඒ ගැලීම ඇතුලේ පස් හේදිලා ගිහින් තවදුරටත් ගලාගැනීම ඇතුලේ නැවත නැවත ගලාගැනීම ඇතුලේ ගලනකම තුලින් ඒ උල්පතට තවදුරටත් වතුර එකතු වෙන්න ගන්නවා. සුවපහසුවෙන් ගලන්න පුළුවන් විදියට අවකාශය හැදෙනවා. එතකොට තමයි අතුගංගා බිහි වෙන්නේ. මහා ගංගා අතුගංගා බිහි වෙන්නේ ওই පරිසරය ඇතුළේ. හරියට ඒ උල්පතේ වතුර අතුගංගා මහා ගංගා විදියට ගලන කම හරියට සිතක් සකස් වීම ඇතුළේ ගොඩ නැගෙන විතර්ක වගේ. ඒ ගංගා අතුගංගා සහිතව ගලාගෙන ඇවිත්තේ ඒ ගංගාව අවසන් වෙන්නේ මහා සමුද්‍රේ. මහා සමුද්‍රේ හරියට විතර්ක මතින් පැන නගින ප්‍රපංචකරණේ වගේ. මහා සමුද්‍රය කියන්නේ අතිශයින්ම පාරිශුද්ධ තත්ත්වයක්ද අපිරිසුදු තත්ත්වයක්ද? පරිහරණයේ දක්වාම ප්‍රාමාණික පරිහරණයකට අදාළ විදියට පරිහරණය කරන්න පුළුවන් මට්ටමට නෑ. බොණ්ඩත් බෑ, නාණ්ඩත් බෑ. එතකොට බොණ්ඩ පුළුවන් අවකාශය, පානීය ජලය අයිති උල්පතටමයි. ඒ නිසා මිනිහෙක්ගේ සිත තුළ සිතක් සකස් වීම කියන්නේ කෙලෙස් නිමි. සිතක් සකස් වීම අරමුණු නිසා සිද්ධ වෙන දෙයක්. ඒ සකස් වන සිත අවබෝධ නොකිරීම නිසා, ඒ සිත සකස් වෙච්ච විදිහ දන්නේ නැතිකමත් නිසා, ඒ කියන්නේ සකස් වෙච්ච දේ දන්නේ නැහැ කියන මොකද්ද? අරමුණු ගැනත් දන්නේ නැතිකම නිසා. ඒ අරමුණෙන් තොරව සිතක් සකස් වෙනවද? අරමුණෙන් තොරව සිතක් සකස් වෙන්නේ නැහැ නේ. ඒතොර අරමුණු ගැනත් නොදන්නාකම අරමුණු වල ස්වභාවයත් නොදන්නාකම පදනම් කරගෙන එයාට යාගේ සිත අවබෝධ කරගන්න බැරි වෙච්ච තැනක, සිත තේරුම් ගන්න බැරි වෙච්ච තැනක, සිත අඳුනා ගන්න බැරි වෙච්ච තැනක යා මේ ව්‍යාකූලත්වයට අහුවෙලා යනවා. යා මේ ව්‍යාකූල අරබුදයට හසු වී යනවා. ඒ නිසා මේ යථාර්ථය පින්වත්නි ඔබත් මාත් අප දෙදෙනාම තේරුම් ගත යුතුයි. මේ යථාර්ථය අපට තේරුම් ගන්න බැරි වුණොත්, මේ යථාර්ථය තේරුම් ගන්න බැරි වුණොත් මොකද්ද අපි, කොහොමද අපි සිත විපස්සනා කරන්නේ? එහෙනම් මතක තියාගන්න පින්වත්නි, මේ සිතේ ස්වභාවය විශ්වාසයක් නම් තියන්න බෑ. ගොඩ දාපු මාළුවෙක් වගේ මේ සිත ගැහෙනවා. එතකොට සිත තුල මැවෙන්නේ මොකද්ද? මානසික ගතියක්. සිතක් සකස් වීමට අරමුණ බලපෑවට ඒ අරමුණු වන බාහිර ලෝකය ඒ ආකාරයෙන්ම අඳුනා ගන්න කම සිතට අදාළ නැහැ. ඇයි? සිත ස්වභාවයෙන්ම අවිද්‍යා සහගතයි. අරමුණින් තොරව සිතක් සකස් වෙන්නේ නැති බව ඇත්ත. අරමුණු ඕන සිතට. හැබැයි සිතට අරමුණු වෙන බාහිර ලෝකය ඒ මට්ටමින්ම සිතේ අන්තිතට අඳුනා ගන්න බැරි වීමත් සිත තමන්ගේම සිතේ ස්වභාවය දන්නේ නැති කමත් නිසායි මේ ව්‍යාකූලත්වය. ඒ නිසා සිතේ ස්වභාවය අපි ප්‍රඥාවෙන් අතිරේකව තත්වයක් හදලා, අතිරේක ප්‍රඥාව කියන තත්වයක් හදලා අපි මේ තත්ත්වේ ඉතාම හොඳින් තේරුම් ගන්න ඕන. සිත සකස් වෙන්නේ අරමුණු නිසා. අරමුණු වෙනකම ඇතුලේ, අරමුණු වෙනකම ඇතුලේ අපට යථාභූත ඥානී කියන කොටස තිබ්බා නම්, අරමුණු වෙනකම ඇතුලේ අපට යථාභූත ඥානයක් කියලා දෙයක් අපට තිබුණා නම්, යථාභූත ඥානී කියලා එකක් අපට තිබ්බා නම් යාන්තමට හරි මෙච්චර අරමුණට මුලා වෙයිද? අරමුණට මුලා වෙන්නේ. එතකොට යම් කෙනෙක් මුලාවෙන් අරමුණ ඇසුරු කරගෙන අරමුණු ලුහු බඳින්නේ ඇයි? අරමුණු ලුහු බඳින සිත සකස් වෙච්ච නිසාමද? අරමුණ පදනම් කරගෙන සිත සකස් වෙච්ච නිසාමද? නෑ පින්වත්නි, කෙලෙස් නිසා. කෙලෙස් නිසා. ඒ නිසයි අපි බාහිර ලෝකේ අවබෝධ කරන්න ඕන. බුද්ධ ශාසනයේ අභ්‍යන්තරයි බාහිරයි දෙකම අවබෝධ කරන්න කිව්වේ ඇයි? මේ අරමුණේ මුලාව තුලත් අපි මහ විශාල ව්‍යාකූලත්වයකට යනවා අරමුණේ මුලාව නිසා. එතකොට එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? එකක් තමයි සිත සකස් වෙන්නේ නැහැ අරමුණෙන් තොරව. ඒක අපි අවබෝධ කරගන්න ඕන. සිත සකස් වෙනකොට අරමුණ පදනම් කරගෙන මානසිකාරය මත මැවෙන ප්‍රවාහයක් තියෙන්නේ. ඒ මැවෙන ප්‍රවාහය යථාභූත ඥානය ඇසුරු කරගත් මට්ටමක් නොවේ. එනම් කුමක් ඇසුරු කරගත් මට්ටමක්ද? අවිද්‍යාව ඇසුරු කරගත් මට්ටමක්. ඒ මට්ටම අවිද්‍යාව ඇසුරු කරගත් මට්ටමක්. එතකොට අවිද්‍යාව ඇසුරු කරගත් මට්ටමක් තුල අපි අරමුණු ඇසුරු කරනකොට පහළ වෙන සිත තුල මුලාවෙන් අපි පරිහරණය කරනකොට අපි තුල මුලාවෙන් පරිහරණය කරන කමක් තියෙනකොට ඒ මුලාවෙන් පරිහරණය කරනකම ඇතුලේ අපි සිතින් නැවත නැවතර විතර්ක ගලා ගැනීම ඇතුලේ අරමුණු අඳුන ගන්නකොට, අරමුණු තේරුම් ගන්නකොට, ඒ තේරුම් ගන්නේ අරමුණු මට්ටමින්ම නිමි, අරමුණු වන ලෝකය තියෙන මට්ටමින්ම නිමි අඳුන ගන්නේ. අරමුණු වන ලෝකය තියෙන මට්ටමින්ම අඳුනගත්තනම් කෙලෙස් වලට අවකාශයකුත් නැහැ, තණ්හාවට අවකාශයකුත් නැහැ, වටිනාකම් පේන්නේත් නැහැ. එහෙනම් අපි අඳුනගන්නේ කොහොමද? සත්‍ය වශයෙන්ම අපි අඳුනගන්නේ අපේ ඇතුළාන්තයේ තුල පවතින අවිද්‍යාවට හරියන ආකාරයටයි. ඉතින් අවිද්‍යාවට හරියන ආකාරයට අඳුන ගන්නකොට ඒ අවිද්‍යාවට හරියන විදියට අඳුනා ගන්නකම ඇතුලේ අපට පුළුවන් ලෝකයත් එක්ක පැටලෙන්න, ලෝකයත් එක්ක ගැටලු හදා ගන්න පුළුවන්, ලෝකයත් එක්ක අරබුදයකට යන්න පුළුවන්. ඉතින් මේක තමයි අපට වෙලා තියෙන්නේ. ඉතින් අපිට වෙන මොකක්වත් වෙලා නැහැ ඇත්තටම. ඔය දෙයයි අපට වෙලා තියෙන්නේ. ඔයිට වඩා අපි තුල කිසිම කිසි දෙයක් වෙලා නැහැ. ඔච්චරයි. දැන් එහෙනම් සිත සකස් වෙන්නේ අරමුණින්. සිතේ ස්වභාවයේ වේගෙන් ඇති වෙලා නැති වෙලා යන එක. ඉතින් අරමුණු වටේට සිත උපදිනකොට, සිත සකස් වෙනකොට, සිත ඇති වෙනකොට ඒ සිතේ මුලාවක් පවතින නිසා, ඒ සිතේ මුලාවක් පවතින නිසා අපි මොකද කරන්නේ? ඒ සිතේ මුලාවක් පවතින නිසා සිත තුල කෙලෙස් ගතියට හරියන්නේ එළිය ලෝකයයි කියලා කෙලෙස් ටික එළිය ලෝකයට තියලා එකට ගැට ගහ ගන්නවා. ඒ ගැටේ ගහන්නේ විඥානය. එතකොට විඥානය කියන්නේ කොමක්ද කියලා ඔගොල්ලෝ අහයි. විඥානය කියන්නේ විජානාති, විශේෂයෙන් දැනගන්න කමක් මේ සිතේ තියෙනවා. රූප දැක්කාම රූප පේන මට්ටමේම එයා රූපේ විශේෂයෙන්ම දැනගන්නවා. ඒ විශේෂයෙන් දැනගන්නේ අර විඥාණයෙන් තමයි දැනගන්නේ. දැන් පින්වත්නි, චක්කු ප්‍රසාදේ මට වර්ණ සටහන පතිත වීමෙන් චක්කු විඥාණයෙන් දැනගන්නේ මොනවද? චක්කු විඥාණයෙන් පින්වත්නි අර දැනගන්නකමට අයිවිජානාති විජානාති කියන එකේ තෝරන්නේ කොහොමද? ඒක පෙන්නනවා. සුදු පාට අඳුන ගන්නවා, රතු පහෙන් අඳුන ගන්න පුළුවන් ඔච්චරයි. රතු පාට අඳුන ගන්නවා, කළු පාට අඳුන ගන්නවා, මේ විදියට පාට අඳුන ගන්නවා. ඇයි වර්ණේනේ චක්කු ප්‍රසාදේ මත පතිත වෙන්නේ? එතකොට සිතින් ඒ වර්ණේ අඳුන ගන්නවා, වර්ණේ අඳුන ගන්නවා. අඳුන ගන්නකොට ඒක තමයි විඥාන කෘත්‍ය, විඥානයේ කෘත්‍ය. ඒ අඳුන ගන්නකොට ඒ විඥානයේ හාත්පසම ප්‍රඥාවෙන් බබලන් නැත්තම් අවිද්‍යාව මතනම් ඊ විඥානේ තියෙන්නේ. ඇහැට රූප පේන මට්ටම තුල මිනෙහි වීම ඇතුලේ චක්කු විඥානේ පහළ වෙලා චක්කු විඥානේ මොනවද දැනගන්නේ? චක්කු විඥානේ දැනගන්න පුළුවන් වර්ණී විතරයි. සෝත විඥානේ ශබ්දය. සෝත විඥානේ ශබ්දය. ජීවහා විඥානේ මොනවද දැනගන්නේ? කාරිකම්පි විඥානාති කර රස. ලෝණ කම්පි විජානාති ලුණු රස. අකාරි කම්පි විජානාති කර නොවන රස. අම්බිලම්පි විජානාති ඇඹුල් රස. රස කියන එක දැනෙන මට්ටම එනවා ජීවහා විඥානේ පහළ වීමෙන්. චක්කු විඥානේ පහළ වීම මොකද්ද වෙන්නේ? වර්ණ සටහන අඳුන ගන්නවා. වර්ණ සටහන අඳුන ගන්නකොට ඒ අඳුනා ගැනීම තුළ විඥානයේ හාත්පසම අවිද්‍යාව මතනම් පිහිටලා තින්නේ චක්කු විඤ්ඤේය රූපා. චක්කු විඥාණයෙන් ඉට්ඨාකාන්තා මනාපාපී රූපා කාමෝපසංහිත රජනිය. ඉෂ්ඨකාන්ත මනාප ප්‍රිය උපදවන ආකාරයට රූපය අඳුන ගන්නවා. ඉෂ්ඨයිකාන්තයි මනාපයි ප්‍රිය උපදවනවා කියන මට්ටමටත් රූපය අඳුන ගන්නවා. එතකොට රූප අඳුන ගන්නවා නෙමෙයි, ඉට්ඨාකාන්තා මනාපා පිය රූපා කියන මට්ටමින් රූප අඳුන ගන්නේ චක්කු විඥාණයෙන් දත යුතු රූප. ඉෂ්ඨකාන්ත මනාප වශයෙන් අඳුන ගන්නේ එයා තුල පවතින අභ්‍යන්තරික කෙලෙස් ටික නිසා, කෙලෙස් ගතිය නිසා. මෙන්න මේක තමයි දැන් ඔය එහෙමනම් විඥාණය කියන්නේ ගත්තත්, මෙනෙහි කිරීම ඇතුලේ මානසිකාරය ගත්තත්, මන ආයතනය කියලා ගත්තත්, මනෝ විඥාණය කියලා ගත්තත්, ඊට පස්සේ පින්වත්නි සිත කියලා ගත්තත් මේ ඔක්කොගෙම කතා කරන්නේ සිතේ ස්වභාවයමයි, එකම ස්වභාවය. එතකොට මේ ස්වභාවය ඇතුළේ අපට අවබෝධ කරගන්න වෙන්නේ කාරණා තුනයි. එකක් මොකද්ද? සිතේ ස්වභාවය. දෙක, සිතක් සකස් වෙන විදිය. තුන, මේ සිත ගත ඇසුරු කරන විදිය. ගත ඇසුරු කරන්නේ නැතුව සිතට පැවැත්මක් නැහැ. ගතට හානියක් වෙන හැම වෙලාවකම සිතට පැවැත්ම අභියෝගයට ලක් වෙනවා. එතකොට මේ ගතයි සිතයි දෙක දැනි දැනි පවතින එකට තමයි අපි ජීවිතය කියන්නේ. ගත සිත දෙක දැනි දැනි පවතින අවකාශයට අපි මොකද්ද කියන්නේ? ගතයි සිතයි දෙක දැනි දැනි පවතින අවස්ථාවට අපි කියන්නේ ජීවිතය කියලා. ඔක්තරයි ජීවිතය. ඒතර ගතින් තොරව සිතට කිසිදු ආකාරයක අවකාශයකට ප්‍රතිලාභයකට යාට විවෘත වෙන්න පුළුවන්කමක් නැහැ. මෙන්න මේ වචන තුන දැන ගැනීම ඇතුලේ තමයි සිත විපස්සනා කරන්න යා ලෑස්ති වෙන්න ඕන. ඒතර සිතේ ස්වභාවය සිතේ ස්වභාවයේ පළවෙනි එක ඊට පස්සේ ඒ ශ්‍රාවකයා ඉතාම හොඳින් දැනගන්න ඕන දෙයක් සිත සකස් වෙන විදිය, තුන්වෙනි එක සිත ගත ඇසුරු කරන විදිය. ඊට පස්සේ මෙන්න මේ කතාව කියන්නයි, මේ කතාව තේරුම් කරන්නයි දේශකෙක් උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කරනකොට එයාට සිත ගැන අපි කියනවා. මොකද්ද සිත? සිතේ ස්වභාවය වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන. ඉතින් සිතේ ගතේ ස්වභාවයට වඩා මෙතන පවතින වෙනස මොකද්ද? සම්පූර්ණයෙන්ම ඇති වෙලා ආයති වෙන්නේ. ගත නැතිවීම ඇතුළින්මයි හටගන්නේ. ගතේ සිතේ වෙනස ඕක තමයි. නමුත් ඇතිවීම නැතිවීම මේ සිතටද ගතටද දෙකටම පොදු තත්ත්වයක්. නමුත් වෙනස්කම් පොඩ්ඩක් තියෙනවා. පොඩි 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 වෙනස්කම් ටිකක් තියෙනවා. වෙනස්කම් නැතුවම නිමි. මේක තේරුම් ගන්න. එතකොට එහෙනම් සිතේ ස්වභාවය ඇතිවීම නැතිවීම. මේක ස්වභාවයක්. ඉතින් මොනවා කරන්නද? ඒක ලෝක ධර්මතාවය. ඉතින් ඒ ධර්මතාවයට අපිට අභියෝග කරන්න බෑනේ. ධර්මතාව කියන්නේ අභියෝග කරන්න බැරි ඒවටනේ. ධර්මතාවය. ඒ කියන්නේ සාක්ෂණේ නෙමෙයි මොනවාදී වුණුණත් මේ தත්වෙට අභියෝග කරන්න බෑ. සිත ඇතිවෙන නැතිවෙන එක ධර්මතාවයක්. එතකොට සිත ඇති වෙලා නැති වෙලා යන්නේ මොකක් නිසාද? පැවැත්ම පිණිස. පැවැත්ම පිණිස. සිත ඇති වෙලා නැති වෙලා යන්නේ පැවැත්ම උදෙසායි. වෙන දෙයකට නෙමෙයි. එහෙනම් සිතේ ස්වභාවය මොකද? ඇතිවීම නැතිවීම. සිතක් සකස් වෙන්නේ කොහොමද? ආරම්මන ප්‍රත්‍ය. අරමුණු නැත්තම් සිතක් ඇති වෙන්නේ නැහැ. අරමුණ වටේටමයි සිතට ඉඩ තියෙන්නේ. අරමුණ වටේටමයි සිතේ පැවැත්මට අවකාශයක් තියෙන්නේ. අරමුණින් තොරව සිතක් නැහැ. එතකොට අරමුණු වීම කියන්නේ මොනවද? බාහිර ලෝකයේ ඔබට හම්බ වෙන අවස්ථාව. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට අරමුණු මුණ ගැහෙන මට්ටම. ඔබව ලෝකයට යා කරන අවස්ථාව. ඔබට ලෝකයත් එක්ක ඇයි හොඳයි කම්පාණ්ඩ පුළුවන් මට්ටමට ලෝකය ඔබ අතර ඇතිවෙන සුසංයෝගයට සංයෝග වීමට වෙන දෙයකට නෙමෙයි සංයෝග වීමට. එතකොට මෙන්න මේ සංයෝග වීම ඇතුලේ සිතක් නැවත නැවත සකස් වෙනකම ඇතුලේ එතකොට සිත සකස් වෙන ධර්මුණින් තොර අරමුණින් තොර සිතක් සකස් වෙන්න අවකාශයක් නැහැ. දැනට අපි එහෙම හොඳට තේරුම් ගන්න ඕන. එතකොට අරමුණු වෙනකොට සිත අවිද්‍යා සහගතයි නම් එයා අරමුණුත් එක්ක පැටලෙනවා. එයා යාගේ සිතින්ම අරමුණු තුරුල් කරගෙන අරමුණු Tamanගේ වසඟේ පවත්ව ගන්න කියලා එයා ගොඩාක් මහන්සි වෙනවා. සෑහෙන මහන්සි වෙනවා. පොඩ්ඩක් නෙමෙයි එයා ගොඩාක් මහන්සි වෙනවා. මහන්සි වෙනවා. ඒතර මෙන්න මේ මහන්සි වීම ඇතුලේ අපි අමාරු වැටෙනවා. මේ මහන්සි වීම ඇතුලේ අපි මහ විශාල අමාරුවක වැටෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් හැටියට අපි මේ කතාව හොඳින් තේරුම් ගන්නකොට පින්වත්නි අපට දැනින්නේ අපට තේරෙන්නේ අරමුණුවලම ව්‍යාකූලත්වයක් කියලා. නෑ පින්වත්නි අරමුණුවල එහෙම ව්‍යාකූලත්වයක් නැහැ. අවිද්‍යා සහගත සිතක් පවතින එකයි ව්‍යාකූලත්වය. නෑනේ වටිනාකම් සහිත දේවල් පේන්නේ නැත්තම් හාඳුරුණේ ආයි රූප තණ්හාවක් නෑනේ කියලා ඔගොල්ලෝ කියාවේ. වටිනාකම පේන මට්ටමට හෝ වටිනාකම නොපෙනෙන මට්ටමට ඇස තියාගන්න බෑනි පින්වත්නි. ඇයි තියාගන්න බැරි? ඇස මේ වෙනකොටත් පෙර සසරින් හැදිච්ච එකක්නි. ඇස පෙර සසරින් හදාගෙන ආපු එක. ඒ පෙර සසරට අයිති කර්මානුරූපී තත්වයන් තුල මනාපමනාප දේවල් ඔබට ඇහෙන් උරගාන්න වෙනවා. ඇසෙන් මනාපමනාප වශයෙන් උරගාන මට්ටම තුල අමිහිරි කටුක රූප පේන්න පුළුවන්. අමිහිරි කටුක ශබ්ද ඔබට ඇහෙන්න පුළුවන්. ඒ අමිහිරි කටුක මට්ටම හේතු හේතුඵල සහ කර්ම කර්මඵල ඔස්සේ විමසනකොට මේ මිහිරියාවත් අමිහිරියාවත් අතර ඔබේ සිත මැදහත්ව පවතින්න පටන් ගන්නවා. මැදහත්ව දකින්න පටන් ගන්නවා. ඒ පටිච්චසමුප්පාද කියන්නේ හේතු හේතුඵල කර්ම කර්මඵල දන්නේ නැතිකමට එයා ඇස වෙනස් කරන්න හදනවා. නමුත් ඇසේ කතාව කර්ම කර්මඵල හේතු හේතුඵල විදියට අපි දකින්න ඕනේ. එතකොට අපට ඇහැ අයින් කරගන්න නෙමෙයි හිතෙන්නේ, කෙලෙස් අයින් කරගන්නයි හිතෙන්නේ. ඇහැ අයින් කරගන්න නෙමෙයි හිතෙන්නේ, යථාභූත ඥානිය ඔස්සේ අවිද්‍යාව අයින් කරලා දාන්නයි යාට හිතෙන්නේ. යාට ඇසේ අරුබුදයක්වත් රූපේ අරුබුදයක්වත් පේන්නේ. එයාට පේන්නේ කෙලෙසුන්ගේ අරුබුදයක්. ඉතින් මේ කෙලෙසුන්ගේ අරුබුදය අපි හොඳට අඳුන ගන්න ඕන. මේ අරුබුදේ අඳුනාගන්නේ නැතුව අපිට කවදාවත් මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඉතින් මේ කතාව දැනගන්න නැතුව සිත විපස්සනා කරන්න බෑ. ඒතකොට සිතේ ස්වභාවය මොකද්ද? සිතේ ගතිකත්වය මොකද්ද? ඇතිවීම නැතිවීම. ඒක දැනින්නේ නැහැ. ඒ නිසා අවිච්ඡින්න ප්‍රවාහයකට අපි සමවදිනවා. දෙවෙනි කාරණේ මොකද්ද? දෙවෙනි එක තමයි සිතක් සකස් වෙන්නේ කොහොමද? අරමුණින්. ආරම්මන ප්‍රත්‍යයෙන් තොරව සිතට සකස් වීමක් නැහැ. ඒ සිත සකස් වෙනකොට යා සිතේ ස්වභාවය දන්නෙත් නැත්නම් ඇතිවෙන නැතිවෙන බව දන්නෙත් නැත්නම් අවිද්‍යාවම නම් යාගේ ඇතුලේ තියෙන්නේ. එතකොට යා මොකද කරන්නේ? යා අරමුණුත් එක්ක මහ විශාල කෝලහලයක්, විශාල ප්‍රශ්නයක්, විශාල අරුබුදයක් යා හදාගන්න උත්සාහ කරනවා. විශාලම අරුබුදයක් යා හදාගන්න උත්සාහ කරනවා. තුන්වෙනි එක සිත ගත ඇසුරු කරන විදිය දැනගන්න ඕන. ගත ඇසුරු කරන විදිය දැනගන්න ඕන. එතකොට යාට ගත ගැන අවබෝධයක් නැතුව සිත ගැන විතරක් අවබෝධයක් තියාගෙන මේක මුකුත් කරන්න බෑ. එයා ගත සිත දෙක දැනිදැනි පවතින ආකාරය, ගත සිත දෙක දැනිදැනි පවතින අවකාශය එයා ඉතාම හොඳින් දකින්න ඕන, තේරුම් ගන්න ඕන, අඳුනා ගන්න ඕන. එතකොට මේ ගතසිත දෙක දැනිදැනි පවතින ආකාරය දකින්නකොට, අඳුනා ගන්නකොට, තේරුම් ගන්නකොට, ඒ තේරුම් ගැනීම ඇතුලේ පින්වත්නි, ඒ ශ්‍රාවකයට විපස්සනාවට අවස්ථාව ලැබෙනවා. මේ මොකක්වත් නැතුව පරියන්කෙන් වාඩි වෙලා විපස්සනා කරන එකමක් අපිට නැහැ. එතකොට සිත වේගෙන් ඇති වෙමින් නැති වෙමින් යනවා. ඒක සිතේ ගතිය. සිත අරමුණක් තුලින්මයි සිතක් සකස් වෙන්නේ. ඒ සිත සකස් වන විධික්‍රමයේ දෙවෙනි පරිච්ඡේදය. තුන්වෙනි එක සිත ගත ඇසුරු කරනවා. සාපේක්ෂව පවතිනවා. ගතට හානියක් වුණොත් සිතට පවතින්න බෑ. සිතක් නැති තැනක ගතට පැවැත්මක් නැහැ. ගත සිත දෙක දැනිදැනි පවතින අවකාශයේ ජීවිතය ජීවත් වෙනවා. මේ බලන්න, මම ජීවත් වෙනවා, මම මැරිලා නැහැ කියලා මිනිසු කියන්නේ. නොමැරුණු කම, මිය නොගිය කම කියලා අපි මෙතන අඳුන්වන්නේ මොකද්ද? ගත සිත දෙක දැනිදැනි පවතින අවස්ථාව. මින්න මේ තුන ඔයාලා හොඳට දැනගන්න ඕන. මේ වචන තුනේ අර්ථය දැනගත්තොත් අවබෝධය කරා දැනට සෑහෙනවා. දැනට සෑහෙනවා. එක මොකද්ද? සිතේ ගතිය ඇති වෙන නැති වෙන එක. ඊට පස්සේ සිත සකස් වෙන විදිය ආරම්මන ප්‍රත්‍යයෙන්. සිත ගත ඇසුරු කරන විදිය, ගත සිත දෙක දැනිදැනි පවතින ජීවිතය තුළ ජීවිත තණ්හාවට නොව යථාර්ථ අවබෝධයේ මයි ශ්‍රේෂ්ඨ බව යාට එතකොට හොඳට දැනෙන්න පටන් ගන්නවා. එයාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේක තමයි බුද්ධ ශාසනයේ අර්ථය. මේක තමයි බුද්ධ ශාසනයේ පැහැදිලි අර්ථය. මෙන්න මේ වචන තුන දන්නේ නැති ශ්‍රාවකේ කොහොමද විපස්සනා කරන්න කියලා මට නම් හිතා ගන්නවත් බෑ. තේරෙන්නේ නැ නෙමෙයි, මට නම් හිතා ගන්නවත් බෑ ඒක. ඉතින් තේරුම් ගන්න කොහොමත් බෑ. මෙන්න මේ වචන තුන තේරුම් ගත්ත කෙනෙකුට පුළුවන් විපස්සනා කරන්න. ඉතින් වේගෙන් ඇති වෙන නැති වෙන කමත් අරමුණ වටේට කෙලෙස් සහගත කමක් ඉන්නේ අවිද්‍යාව මත පිහිටා බවත් ගතද සිතද දැනි දැනි පවතින නිසා ගතත් සිතත් දෙකම විපස්සනා කරනවා. එතකොට මේ ගත සිත දෙක දැනි දැනි පවතින මට්ටමේදී එයා සිත විතරක් නෙමෙයි විපස්සනාවට ගන්නෙ ගතත් විපස්සනාවට ගන්නවා. ඇයි? අන්‍යෝන්‍ය උපකාරාර්ථයයි මෙතන පවතින්නේ. එකිනෙක එකිනෙක පවතින යැපෙන මට්ටමමයි මෙතන පවතින්නේ. දැන් ඔන්න ඒ ශ්‍රාවකයා අනිච්චානුපස්සනාවෙන් යාගේ සිත බලන්ඩ සූදානම්. ඉතින් මෙන්න මේ දැනුම හදලා දෙන එක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ දේශකයි ශ්‍රාවකෙක් කරන්නේ. මොකද ශ්‍රාවකෙක් කරන්නේ? ශ්‍රාවකෙක් කරන්නේ සිත විපස්සනා කරන්නට ශ්‍රාවකයාව සූදානම් කරනවා. අනුගාමිකයව ධර්මී ඉස්සරහා හිටගත්ත පින්නතාව සූදානම් කරනවා. සූදානම් කරන්න කියලා එයා මොකද්ද කියන්නේ? එයා කියන්නේ සිත වේගෙන් ඇතිවෙලා නැතිවෙලා යන එක සිතේ ගතිය. අරමුණින් තොරව සිතක් හටගන්නේ නැහැ. ඒක තමයි සිතේ ස්වභාවය. සිතට ආවේනික ස්වභාවය. ගත සිත දෙක දැනි දැනි පවතින කමක් ඕන. ඒක තමයි ජීවිතය කියලා මේ කාරණා තුන කියලා දේශකයා පිටිපස්සට යනවා. දේශකයා තුල එතනින් එහාට මැදිහත් වීමක් නැහැ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා එයාගේ සිත දෙස්සන් හැරෙන්න. අන්න දැන් අනුපස්සනාවේ පළවෙනි පරිච්ඡේදයට ඇවිල්ලා තියෙන්නේ. අනුපස්සනාවේ මූලික පරිච්ඡේදයට එයා ඇවිල්ලා. මොකද්ද? වේගෙන් සිත ඇති වී නැති වී යන බව දකිමින් දකිමින් වසඟේ පවත්ව ගන්න බැරි බව එයා එයාගේ සිතින් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීම කළ යුත්තේ දේශකේ කිව්වට නොව එයා එයාගේම සිත දෙස බලාගෙන මේ වේගෙන් ඇතිවෙන නැතිවෙනකම සිතේ ගතිය කියලා දකින්න ඕන. මම අත් දකින අරමුණින් තොරව මට සිත මගේ සිත සකස් වෙන්නේ නැහැ. අරමුණින් තොරව මගේ සිත සකස් වෙන්නේ නැහැ. ඒ අරමුණු වෙනකොට අවිද්‍යාව තියෙන නිසා අරමුණේ මුලාව තියෙන කමට පින්වත්නි අරමුණු අරමුණු මට්ටමින් පේන්නේ නැතුව අරමුණු තුල මමත්වයෙන් මමායනෙන් අරමුණ කෙරේ තමා තුල පුද්ගලික මැදිහත් වීමකින් අරමුණට එළඹෙනවා. අයි අවිද්‍යාසහගත සිතක් තියෙන ඇති වෙන නැති වෙන බව නොදන්නා කමක් එයාගේ ඇතුලේ තියෙන නිසා අරමුණින් තොරව සිත සකස් වෙන්නේ අරමුණින් සිත සකස් වෙනකොට එයා දන්නේ නැහැ මේ විදිහට සිත සකස් වෙච්ච බව. ඒ නිසා එයා මොකද කරන්නේ? එයා අවිද්‍යාවෙන් අරමුණ දෙස බලනකොට එයාට අරමුණු මුණ ගැහින්නේ අවිද්‍යාසහගත මට්ටමක් ඇතුලේ මිසක් අරමුණු වන ලෝකයේ මට්ටමින් නෙමෙයි. එයාට තියෙන විදිහටම පේන්නේ එයා දන්න විදිහට අරමුණු අවිද්‍යාසහගත සිතකින් අඳුනා ගන්නවා. අඳුනා ගන්නවා. එතකොට මේ අඳුනා ගැනීම ඇතුලේ එයාගේ සිත ඇසුරු කරන ගත ගැනත් එයාට තියෙන මුලාවක්. ඇයි? එයාට ඇස ගැනත් මුලාවක් තියෙනවා. ඇසින් දකින රූපේ ගැනත් මුලාවක් තියෙනවා. ඒ කියන්නේ සතර මහා ධාතුවම ගැන මුලාවක් තියෙන නිසා ගත වෙනම සිත වෙනම විපස්සනාවට පාවිච්චි කරන්න දැන් ලෑස්ති වෙනවා. ගත වෙනම සිත වෙනම. එතකොට එයා ගතයි සිතයි දෙක එකතු වෙච්ච තැන ජීවිතේනේ. ගත වෙනම සිත වෙනම එයා විපස්සනාවට ගන්නකොට ගත සිත දෙක වෙන වෙනම විපස්සනා කරන්න පටන් ගන්න වෙලාවේ ගතයි සිතයි දෙක වෙන වෙනම විපස්සනාවට යා පාවිච්චි කරන අවකාශය තුල ජීවිතාවබෝධයටපත් වෙනයි. ජීවිතාවබෝධයටපත් වෙන්නේ ගත සිත දෙක දැනි දැනි පවතින එක ජීවිතේ නම් ජීවිතාවබෝධය කියන්නේ ගතයි සිතයි දෙක පිළිබඳ පූර්ණ අවබෝධයනේ. අවබෝධයෙන් යාපත් වෙන්නේ ජීවිතාවබෝධයට. මෙන්න මෙතනදි තමයි විපස්සනාව අපි පාවිච්චි කරන්නේ. ගත වෙනුවෙන් වෙනම විදර්ශනා ක්‍රම, සිත වෙනුවෙන් වෙනම විදර්ශනා ක්‍රම පාවිච්චි කරනවා. එකකින් අදහස් කරන්නේ ජීවිත අවබෝධයේ පමණයි. ඉතින් මේ විදියට ලබන ජීවිත අවබෝධයේ විසින් සිත නැවත කවදාවත් හට නොගන්න ආකාරයට සදාතනිකව යාගේ සිත දුකෙන් මිදෙන්න පටන් ගන්නවා. ඉතින් යාගේ දුක සදාතනිකව මිදෙන්න විපස්සනා පර්යායන් විපස්සනා පටිපාටින් යන ඒක ආකාරයෙන් පාවිච්චි කළ යුතුව පවතිනවා. ඒ බඳු පාවිච්චි කිරීමකට ඔබට මේ දේශනා උපකාර වේවා. අද මේ දේශනාවේ දායකත්වයේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි යමුනා පතිරණ මහත්මිය ඇතුළු පින්තුන් දායකත්වයේගෙන කටයුතු කරනවා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි යමුනා පතිරණ මහත්මිය ඇතුළු පින්නතුන් සියලු දෙනාටම මේ කුසල් උපකාර වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසලානි සංසයන් බලවත්වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. යමුනා පතිරණ මහත්මිය ඇතුළු පින්තුම් බලාපොරොත්තු වෙනවා ආර්යවතී වීරසිංහ පතිරණ මෑණියන්ගේ 85 වන ජන්මදිනයේ වෙනුවෙන් එතුමියට ආශිර්වාද කරන්නට මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. ආර්යවතී වීරසිංහ පතිරණ මෑණියන්ට මේ කුසල් උපකාර වෙලා එතුමියට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ දිගාසිරි සම්පත් සැලසිලා එතුමියට මේ උතුම් කුසලානි සංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මිට වසරකට පෙර පරලෝ සැපත් පියසිරි රංජිත් වීරසිංහ පතිරණ පියතුමන්ටත් මිය ගිය අනිකුත් සියලු ඥාතීන්ටත් මේ කුසල් උපකාර වේවා. ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. විශේෂයෙන් ආර්යවතී වීරසිංහ මහත්මිය ඇතුළු පිනතුන් නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. යමුනා පතිරණ මහත්මිය ඇතුළු දෙපාර්සව ගතව මිය ගියා වූ සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. සියලු ඥාතීන්ගේ ආයති භවයේ සසර ගමන සුවපත් වේවා. සියලු දෙනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් මග්ගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් එක්කම ධර්ම ශ්‍රවණේ පිණිස එකතු වුණු ශ්‍රද්ධාවන්ත ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. සියලු දෙනාටම මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්මරාජ මණ්ඩලවලටත් තවීචේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ